අපි උදේ වරුවේ සාකච්ඡා කරපු දහම් ප්‍රශ්නය බුදු දහම හේතුඵල දහමක් යයි පවසති. එහෙත් හේතුඵල දැකිය නොහැකි බවත් දැකිය හැක්කේ චාරයට ප්‍රතිචාර බවත් පවසති. ඒ පිළිබඳ විග්‍රහයක් කරන්න කියලා මේ ඉල්ලීම තිබුණි. දැන් මේ පිළිබඳ තමයි චාරයත් ප්‍රතිචාරයත් කියන මේ කාරණා දෙක විග්‍රහ කළේ. ඒ වගේම දැන් බලාපොරොත්තු වෙන්නේ හේතුවයි ඵලයයි කියන දෙක පිළිබඳ විග්‍රහයක් කරන්න. දැන් මේ හේතු ඵල පේන්නේ නැහැ කියන අදහසක් මෙතන තියෙනවා. අපි පේන හරියක් තියනවාද කියලා බලන්න ඕනේ. ඒතර අපිට දැනගන්න පුළුවන් මේ පේන හරිය මොකද්ද. හැබැයි මේ හේතුඵල පේනවායි කියනකොට හේතුව ඥානගෝචරයි. ඒ ඥානයට ගෝචර කරලා බලන්න ඕනේ මේ ඵලය හැදිලා තියෙන්නේ මෙන්න මේ හේතුව උඩ කියන එක ඇත්තද. අපිට කොයිතරම් දුරට පරිච්ඡසමුප්පන්නව මේ ටික බලාගන්න පුළුවන්ද කියලා තේරුම් ගන්න ඕනේ. මේ හේතුඵල ධර්මයේ තව විදිහකින් කියවනවා කියන්නේ පරිච්ඡසමුප්පාද ධර්මයේ කියන. එතන මේ පටිච්චසමුප්පාද ධර්මයේ අපි විවිධාකාරයෙන් මේක විග්‍රහ වෙනවා. මුල ඉඳලා අගට විග්‍රහ කරපු දැන් තියෙනවා. මැද ඉඳලා අගට විග්‍රහ කරපු දැන් තියෙනවා. ඒ වගේම මුලයි මැදයි අතර ඉඳලා විග්‍රහ කරපුවා තියෙනවා. ওই විදිහට මේ මේ පටිච්චසමුප්පාදයේ විවිධාකාර තැන්වලින් විග්‍රහ කරන්න පුළුවන්. නමුත් කොයි ක්‍රමයෙන් කළත් එක්තරා සිද්ධාන්තයක් වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? අවිද්‍යා ප්‍රත්‍යයෙන් ගොඩනැගුණු වැඩපිළිවෙළම නතර වෙනවා. හරියාකාරව අවබෝධ කරගත්තු. මැද ඉඳන් අගට විග්‍රහ කළත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත මුලක් එකට තියෙන බවක් දකින්න ඕනේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් තේරුම් ගලන් බලන්නේ. මේ ඵලයේ තේරෙන්නේ නැද්ද, හේතුව තේරෙන්නේ නැද්ද කියලා ඉතලා බලන්න ඕන වෙයිලා. එතකොට හේතුඵල තේරෙනවද නැද්ද කියලා ඥානගෝචරව වැටහි. අන්න ඒකයි වැලිය යුත්තේ. අවිද්‍යාව අවිද්‍යාව කියලා තේරෙන්නේ නැති එකත් ඇත්ත. විවිධ ක්‍රමවලට මේ අවිද්‍යාව විග්‍රහ කරලා තියෙනවා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං, අයං උච්චති භික්ඛවේ අවිද්‍යාව කියලාත් අවිද්‍යාව විග්‍රහ වෙනවා. හැබැයි පදවැල කිව්වට නම් තේරෙන්නේ නැහැ තව. ඒ අවිද්‍යාවේ ස්වභාවය තවත් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ අපිට දැනෙන තේරෙන අදහස් වලින්. එතකොට වැටෙන අවිද්‍යාව කියබඳු දෙයක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවිද්‍යාව නිකන් හටගත්තා නෙමෙයි. අවිද්‍යාව කියන්නේ හේතුවක ඵලයක්. සෑහෙන විග්‍රහයක් විතර කරලා පෙන්නනවා. ඒකේ මුලටම ගිහිල්ලා අසත්පුරුෂ සේවනයේ අවිද්‍යාවට හේතු වෙන මුලක්. එතන පටන් විග්‍රහයක් වෙනවා. අසත්පුරුෂ සේවනයේ නිසා අසද්ධර්ම ශ්‍රවණය කරනවා. ඒ තමයි සාමාන්‍ය ලෝකයා එතෙන්ට පත් වෙන හැටි. මොකද්ද අසද්ධර්මය, මොකද්ද සද්ධර්මය? සද්ධර්මයේ විද්‍යාවේ නිගමනේ, අසද්ධර්මයේ අවිද්‍යාවේ නිගමනේ. ওই දෙකේ වෙනස තෝරා ගන්න ඕනේ. අවිද්‍යාවේ නිගමනයේ කොහොමයි කද්ද? ඒකට මුල් වෙන්නේ කුමක්ද? ලෝකේ යම්කිසි පංචකාමයේ මුල් කරගත් ආස්වාදයක් තියෙනවා. ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු තියෙනවා. මෙන්න මේ ලැබෙන අරමුණු නිසා යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් දැනෙනවා තියෙනවා. අන්නේ දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ ප්‍රිය මధుර ස්වභාවයක් දැනෙනවා නම් යම් කිසි අරමුණක ඒක ආස්වාද ජනක ස්වභාවයක් තියෙනවා. මනවඩන රූපයක් දැක්කහම හිතට රෝග ප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. ආස්වාද ජනක ස්වභාවයක් දැනෙනවා. ඒ වගේ මිහිරි ශබ්ද තියෙනවා. ඒ මිහිරි ශබ්දේ අහන්න ආසයි. ප්‍රිය ස්වභාවයක් තියෙනවා. සියලු ශබ්දවල නෙමෙයි. මිහිරි ශබ්ද කොටසක් තියෙනවා. ගන්ධයත් එහෙමයි. යම් කිසි මිහිරි ස්වභාවයක් තියෙන ප්‍රිය මధుර ගන්ධයක් තියෙනවා. ඒ ගන්ධයක් ඇසුරු කරනකොට ඒ ඇයිට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් දැනෙනවා. ඒක ආස්වාදජනකයි. රස තියෙනවා. ප්‍රිය මధుර රස තියෙනවා. ඒ රසය ඇසුරු කරනකොට හරි සුවයක් තියෙනවා දැනෙනවා. අන්නේ දැනෙන ස්වභාවයක් තියෙනවා ප්‍රියමනාප වශයෙන්. ඒ වගේම විවිධ ස්පර්ශ තියෙනවා. ඒ ස්පර්ශයන්ගෙන් සමහරක් ප්‍රිය මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒව අරමුණු වෙනකොට ඇසුරට එනකොට කයට කය මුල් කරගෙන දැනෙනවා ප්‍රිය මధుර ස්පර්ශයක්. හිතට විවිධ දේවල් දැනෙනකොට ඒ අතරේ හිත ප්‍රසාදී ඇති කරන දේවල් දැනෙනවා. එහෙම දේවල් තියෙනවා හිතවිලි හිතනකොට. ඒවා හිතන්න ආසයි. ප්‍රියයි මధుරයි. හැබැයි මේ ආසාවෙන් ප්‍රිය මధుර භාවයෙන් හිතන ඒවා තුළ අපි හිතන්නේ නැහැ. ඒ ආස්වාදයට ගැටි වෙලා හිතනම ඉන්නවා මිසක් ඒ ආස්වාදයෙන් අපිට වැඩක් අවඩක් එහෙම සිද්ධ වෙනවාද කියලා පොඩ්ඩක් හිතලා වල්ලා නැහැ. ස්වභාවික தත්ත්වය මොකද්ද? ආස්වාදයක් ආවොත් ඒක ඇලුම් කිරීම. ඒ ආස්වාදයට ඇලුම් කරන්න හිතෙන එක සාමාන්‍ය தත්ත්වේ. යම් කිසි ද්‍රව්‍යයක් ගලක් උඩින් තිබ්බොත් එහෙම ඒකේ ස්වභාවික தත්ත්වය මොකද්ද? ඒක බිමට වැටෙන එක, පාතර වැටෙන එක. උඩට උස්සලා තියෙන එක කරන්න ඕන එක. ඒ ස්වභාවයේ හැටි. අන්නේ එව්වාගේ සත්වයාගේ සාමාන්‍ය ස්වභාවයේ ආස්වාදයක් ආපුහම ඒ පැත්තට නැඹුරු වෙලා ඒ පැත්තට පෙරලා හිටිනේ. මනස ගත හිත ඔක්කොම ඒ පැත්තට නැඹුරු වෙනවා. උඩ තිබ්බ ගල බිම වැටෙනවා වගේ. ගල නිකන්නම් උඩ යන්නේ නැහැ. ඒක උපක්‍රමයෙන්ම කරන්න ඕන. මෙන්න මේ වගේ ස්වභාවිකත්වයේ මොකද්ද? අර කාම ආස්වාද කියන සත්‍යයන්ටපත් වුනහම මේ ආස්වාදයන්ට ඇවිල්ලා බැඳිලා ඒකට වැටෙන එක. එතනින් ආපස්සට ගන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකට ප්‍රඥාව පහළ වෙන්න ඕනේ. ප්‍රඥාව පහළ වුණොත් ඒක ආලෝකයි. අවිද්‍යාව අන්ධකාරයි. ඒකේ ස්වභාවය කියන්නේ. අවිද්‍යාවටයි ප්‍රඥාවටයි එකට ඉන්න බෑ. අඳුරටයි ආලෝකයටයි එකට ඉන්න බැරුවා වගේ. අඳුර ආවොත් ආලෝකයේ තියෙනකන් අඳුර වෙන්නේ නැහැ. ආලෝකේ නැත්නම් ස්වභාවයෙන්ම අඳුරුයි. ඒ වගේ මේ මනස ප්‍රඥාලෝකයෙන් තොර නම් ස්වභාවයෙන්ම අඳුරුයි, අවිද්‍යාවෙන් යුක්තයි. ප්‍රඥා ආලෝකේ පහළ වෙන්නේ සත්පුරුෂ සංසේවණේ. අති දුර්ලභ කාරණයක්. ලෝතර බුදුරජාන් වහන්සේ මෝරිය කරගත්ත ශ්‍රාවක සංඝරත්නයක් ඇසුරට ඉන්න ඕනේ. අන්නේ ඇසුරෙම තමයි සත්පුරුෂ සංසේවණේ හම්බ වෙන්නේ. ප්‍රඥා ආලෝකයේ පහළ වෙන්න හේතු වෙන්නේ. එන අවිද්‍යාවක් අපිට තියනවාද කොච්චර තියනවා කියලා දැනගන්න මිම්මත් තියෙනවා. ඒ තමයි අපි මේ ලෝකෙට කොච්චර ආසා කරනවාද කියලා තියෙන මිම්ම. මේ ලෝකෙට අයිති යම් තරම් දේවල් පේනවා නම් මොනවද? ඇස රූප, කන ශබ්ද, නාසය ගන්ධ, දිව රසය, කය පොට්ටබ්බේ, මන ධර්ම කියන මේ ලෝකෙම කියවිලා තියෙන්නේ ඔතන. ඒ ලෝකේට අයිති සියලු හරිය සියලු කොටස බලපුවාම ඔන්න ඔය ටිකෙන් යම් යම් දේවල්ට අපි ආසා කරන හරියක් තියෙනවා. ඒක දාලා යන්න බෑ. ඒකේ ඉඳ හිතෙනවා. කවුරු හරි දැම්මා මැරුවොත් මම මොකද්ද ගන්න තීරණේ කියලා තමන් හිතලා බලන්න ඕනේ. නැන්නම් දැම්මා මැරෙන්නයි එන්නේ කියලා හිතලා බලනා මේ මනෝමය වශයෙන් හිතලා බලන ක්‍රමයක්. ඇත්ත වශයෙන්ම දැන් මේ මොහොතේ මම මළොත් එහෙම කමක් නැද්ද? අවංකව හිතලා බලන්න ඕනේ. ධර්මය අහලා විදිහට ඒ පිළිබඳව ගත්ත තීරණයක් හදිසි තීරණයක් කරන්න නෙමෙයි. අවංකවම කමක් නැද්ද? අන්න ඒතොර පේනවා එක දෙයක්. ඇත්ත වශයෙන් දැම්මම මැරිලා බෑනේ, මට තව වැඩි ටිකක් තියෙනවා. මොනවා හරි ටිකක් තියෙනවා. හැබැයි මම මේලා මළොත් දරුවා නැති. සාහි පුරුෂයාට කවුරුවත් නැහැ, භාර්යාවට කවුරුවත් නැහැ. එවන අම්මට තාත්තට සලකන්න කෙනෙක් නැහැ මම මේ වෙලාවේ මළොත්. එවන නැ මගේ අනික් මාගේ උදව් උපකාර ලබා ගන්න පිරිසක් ඉන්නවා, ඒ පිරිසට මම නැහැනම් අතරමං එනවනේ. ඔය විවිධ ප්‍රශ්න. එහෙම නැහැනම් තව මගේ දීපොල වැඩි කලන් ගෙවල් හදපුවා ඉවර නැහැ නේ. ඒවා ඉවර කරන් තව ටික දවසක් තියෙනවා නම්. තව ළමයා දීග දුන්නේ නැහැ නේ. පුතාට ගෙනාවේ නැහැ නේ. කාන්තාව අසරණ පාවගෙන තව බැරි වුණා නේ හිටිය කරලා දෙන්න. ඒක අනාතනේ මම නැත්නම් කවුද කරන්නේ? ඒකින්ද මැරෙන්න බෑ. තව පැත්තක් මොනවද? ඊට පස්සේ අපිම කල්පනා කරලා බලන්න ඕනේ. හා එහෙනම් ඒ හින්දා හිටහ. හැබැයි එක ක්‍රමයක් තියෙනවා. ඒ අවශ්‍ය දේ කරන්න විතරක් එළියට ගන්නවා. එතකන් ඌ මේ කාමරේට දාලා දොර වහලා තියෙනවා. ඔන්න ඇතුලේ වැසිකිළියකුත් තියෙනවා, මුත්‍රා කරන්න මල පහ කරන්න මේ කරගෙන ගිහි වගේ ඇතුලේ ඉඳහන්. දැන් මොකද්ද මං ගන්න තීරණේ? කමක් නැද්ද? තමන් හිතලා බලන්න ඕනේ. එතකොට පේනවා අර ඉස්සලා කිව්ව කාරණා ටික ආයේ අවස්ථාවලට එළියට ගන්නම්කෝ. එහෙමත් කෙනෙක් අනපනුල ඇතුලට දාලා හිර කරලා තියෙනවා මං කැමතියිද? එහෙම ඉන්න බැරිකමක් එහෙම මට තියෙනවද? අයියෝ එහෙමනම් ඉන්න බෑ. ඒ මොකද? වටපිටාවේ මොනවද බලන්නවත් නැහැ, එහෙම හි යන්නවත් නැහැ. කවුරුත් එක්ක කතා කරන්නවත් නැන්න කෑල් ටිකක් අහු වෙනවා, තවත් හැංගිලා තිබිච්ච ටිකක්. කවුරුත් එක්කලා කතා කරන්නවත් නැහැ. පාළුවේ ඉන්න බෑ තනියෙ මේක ඇතුලේ. කොච්චර ප්‍රශ්නද? අර එහා පැත්තේ සද්දයක් ඇහෙනවා, ඒ මොකද දන්නේ නැහැ. කවුද දන්නේ නැහැ, ඇවිදලා ඉන්නේ ගෙදර. ඒක බලන් යන්න විදියකුත් නැහැ, කාමරේට දාලා මං දොර වහලා තියලා. ඉතින් ඔහොම බලනකොට තව තවත් ඒවා ඉතින් ඇහෙනවා, සංගීතයක් ඇහෙනවා. එළියේ හිටියනම් මං යනවනේ ඔක බලන්න. එහෙම එහෙකුත් තියෙනවද? ඉතින් එකින් එක රූප, ශබ්ද, ගන්ධ, රස ඕවා බලනකොට ඇහෙනවා. හොඳ ප්‍රියකරන ව්‍යංජනයක් එහෙම ලිපේ ඉදෙන සුවඳ එනවා. අරුන් ව්‍යායන කනවා තනියෙන්. මට දෙයිද දන්නේත් නැහැ. ඒ රහ ඒවා මට කණ්ඩ හම්බෙයි දන්නේත් නැහැ. එහෙමත් හිතෙනවද? අනේ මට මේ ඉඳගන්න තියෙන මෙතන ඉන්නේ පැදුරු කඩමල්ලක්නේ හම්බෙලා තියෙන්නේ. කොට්ටේකුයි පැදුරුකුයි තියෙනවා නමට. කොට්ටේත් ගල් ගෙඩිය වගේ හයියයි. මේ පැදුරත් හැඩ වැඩත් නැහැ, මොකුත් නැහැ. ඔය ඇඳක් එහෙම ගෙනහල්ලා එහෙම හයි කරනවා ඇහෙනවා. මට ඇඳක් එහෙම උදියා ගන්න නැද්ද? මට සුව පහසු එහෙම විඳින්නේ නැද්ද? දැන් පේනවා අර කාමරේට දාලා හිර කරලා තමන් තනියම හිතලා බලනවා එහෙමනොත් එහෙම. මට තව අවශ්‍යතාවයන් කොච්චර තිබිලා තියෙනවද? අනුන් ගැන හින්නවා කිව්වට. දරුවා හින්දා, භාර්යාව හින්දා, ස්වාමි පුරුෂයා හින්දා, නෑදෑයා හින්දා, හිතවතා හින්දා, තව ගේ හදන්න තියෙන හින්දා, ඉඩම වවන්න තියෙන හින්දා, ඒක හින්දා මට ඒ ටිකරේ ඉන්න ඕනේ කියලා හිතා හිටව මම තව ඒ ටිකරේ ඉන්නේ මේ තවත් තියෙනවනේ. මොනවද? ලසන රූප බලන්න ඕන හින්දා, මිහිරි ශබ්ද අහන්න ඕන හින්දා, හොඳ ආග්‍රාණියන් කරන්න ඕන හින්දා, හොඳ රහ විඳින්න ඕන හින්දා, කයට හොඳ සුව පහස දෙන්න ඕන හින්දා, නිදැල්ලේ හිත හිතා හිතුව මන අපි මේ ඇවිද ඇවිද ඔයම ඉන්න ඕන හින්දා, තව කොච්චර ඒවා තියෙනවද මට ඉන්න ආසා කරන්නේ? අන්න එහෙම හිතලා බලනකොට පේනවා මං ආසා කරනවා ලෝකේ තව කොච්චර තියෙනවද, ඒවා මට කොච්චර ආස්වාද දෙනවද. ඒ ආස්වාදයේ මං කොච්චර දුරට තා ප්‍රිය කරනවද? අන්න ඔය ටික බලාගෙන යනකොට පේනවා ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් එහි මගේ චන්දරාගයක් තියෙනවා නම් අන්න මෙච්චර තියෙනවා. ඒ වට හිත බැඳිලා තියෙන්නේ ඒකයි. ඉතින් මං සැරසෙන්නේ එහෙම කොච්චර කැමති තියෙනවද? විවිධ ආවරණ, විවිධ ඇඳුම් පැළඳුම්, ඒව ඇඳගෙන ඉන්න, ඒව ඇඳගෙන ගමන් බිමන් යන්න කොච්චර බලාපොරොත්තු තියෙනවද? මේ ආදී බලනකොට මේ ලෝකේ පැවැත්ම තුළ ජීවත් වෙනවා ඉන්නවා කියන එකට, විවිධාකාරයෙන් ගත කරන ක්‍රමවේදයන්ට මං කොච්චර ආසද තව කියලා Tamanට තේරෙනවා. මේ මට්ටම් වල ඒ මට්ටම අසීමිත නම් අසුතවත් පුතඥයා දහම් මහල යම් මට්ටමට හෝ සීමා වෙලා තියෙනවා නම් සුතව හරිය ශාවකෝ කියන තැනට ඇවිදිලා ඉන්නවා. දන්නේ නැතුවල ඒකත් හොම තෝරා ගන්න ඕනේ. හැබැයි යම් තරම මාත්‍රයකින් හරි ඇලුම් කරන ස්වභාවයක් තියෙනවා නම් ඒ අවිද්‍යාවේ ඉතුරු ටික ඒ මට්ටමට අවිද්‍යාව තියෙනවා. ඒ අවිද්‍යාව ඇයි තියෙන්නේ? ඒ ප්‍රියමනාපේ ඇසුරු කරගෙන ඉන්න නම් කිසිම හැඟීම ඉවර වෙලා නැහැ නේ. ඒ ප්‍රියමනාපෙට තියෙන කැමැත්ත තව ඉවර වෙලා නැහැ. ඒක ආස්වාද විඳගෙන ඉන්න ඕනේ කියන හැඟීම තව තියෙනවා. ඒ මට්ටම තමයි මං ඉවර කරපු නැති අවිද්‍යාව. අන්න දකින්නවා. එහෙනම් මේ අවිද්‍යාව කොහොමද මට පහළ වුනේ? මං උපදිනකොට ඔක තිබුණාද? Taman taman ගැන හිතන හැටි හිතලා බලන ක්‍රමී. ඉපදෙන කාලේ නම් මතකත් නැහැ. අවුරුදු දෙකක් ගිහිලා මතකත් නැහැ. අවුරුදු තුනක් විතර ගියාට පස්සේ ටික ටික තියෙනවා මතකගෙන ඒවා. තුන හතර කාලේ. හැබැයි ඒ කාලේදී මට තිබිච්ච අදහස් මොනවද කියලා බලනවා හිතලා සංසන්දනය කරලා. එහෙනම් මං දැන් ඇති කරගෙන තියෙන විවිධ ආසාවන් විවිධ ආස්වාද විඳින බලාපොරොත්තු අර අවුරුදු 4න් 3න් 4න් 5න් පස්සේ 15 වෙච්ච කොච්චර දිනවද කියලා පේනවා. එහෙනම් ඒවට මං කොහොමද නැඹුරු වුනේ? අන්න අපි දන්නේ නැති අසත්පුරුෂය ටික අපිට හම්බ වෙනවා. කවුද අසත්පුරුෂය? අසෘතවත් පුතඥෝ. අසෘතවත් පුතඥයයි අසත්පුරුෂයයි කියලා මේ ආර්ය විනය කියන්නේ. මේ බුද්ධ ශාසනය කියන්නේ. සුතව ආර්ය ශාවකෝ කියන්නේ සත්පුරුෂයෝ කියන්නේ. අපි ලෝකේ අසත්පුරුෂය සත්පුරුෂයමයි ඉන්නේ වෙන ක්‍රමයකින්. ආර්ය විනී අසත්පුරුෂය සත්පුරුෂයමයි ඉන්නේ තවත් ක්‍රමයකින්. ඉතින් ඔය මොනවා හරි හොඳ වැඩ කරන ඒ දනුපාලන් හදලා දෙන පාරවල් හදලා දෙන නැති බැරි අයට ගෙවල් හදලා දෙන ඔය જાතිය හොඳ ගුණ තියෙන මිනිස්සේ දැකලා හැබැයි බෞද්ධකින් නාමියවත් අහලත් නැති කෙනෙක් හැබැයි හොඳ වැඩ කරනවා. අපි කිව්වත් එහෙම අන්න අසත්පුරුෂයෙක් කියලා ලෝක සම්මතිය අපිටයි ගුටි ගන්න වෙන්නේ. බැනුම් අහන්න වෙන්නේ. ඔච්චර හොඳ මිනිහට අසත්පුරුෂයෝ කියන්නේ කවුද? අන්න ඒක තමයි ලෝක සම්මතියේ එක ක්‍රමයක්. මේ ආර්ය විනී තව ක්‍රමයක්. ওই දෙක වටලවන්න හොඳ නැහැ. සබ්බේ පුතඥා උම්මත් එක. මේ අසෘතවත් පුතඥයෝ කියන කට්ටිය උම්මත්තකයෝ කියලා කියන පිස්සෝ. හැබැයි මේ ආර්ය විනී කියන වචනයක් නම් කාටවත් අපහාස කරන්න කියන එකක් නෙවෙයි. උමතු විලා වගේ වැඩ කරන්නේ. ඒ මොකක් වෙන්නේද? තමන්ට තැනක් නැත්නම් එහෙම කැමති නෑනි. ඌ හදන්නේ මතු වෙන්නමයි. ඌ මතු වෙනවා උමතු වෙනවා. හැංගිලා තියෙන වචන වල අර්ථ. ඌ තමයි මුදුන වෙන්න හදන්නේ, මතු වෙන්න හදන්නේ. මට කිසිම තැනක් නෑ. මගේ කතා කරන්න ඉන්නේ නෑ කවුරුවත්. මම අහන්නෙත් නෑ. හරි අකමැති එහෙමනම්. මගේ නමවත් කිව්වේ නෑ. හරි අකමැති එතකොට. මතු වෙන්න විදිහක් නෑ. හැබැයි ආර්යෝ කැමති නෑ මතු වෙවි ඉන්න. මතු වෙන්න කැමති නැති ඉඳලා නිහඬව පැත්තකටලා ඉන්න. මතු වෙලා මොනවා කරගන්නද? මොන තැනක් ගන්නද? ආර්යෝ එහෙම හැඟීමකින් ඉන්නවා. අහංකාර මමින්කාර මානානුසය කියන එකේ වැහිලා ඉන්න පිළිලා ඉන්න අය මතු වෙන්න කැමති. උන් මතු වෙලා ඉන්න මුදුන්පත් වෙලා ඉන්න කැමතිද උන් මත්කේ වෙනවා උමතුව වෙනවා පිස්සෝ නෙමෙයි ඔය කියන්නේ ඒ පිස්සෝ කියන කට්ටිය වෙන මොකටසක් ඔය උමත්ක කියන තව කොටසක් ඒ උමත්ක භාවයේ මිදෙන්න ඕනේ ඒ මිදෙන්න ඇත්ත දකින්න ඕනේ ඇත්ත දකින්න කොට සත්ව රාහනාන්තර මොන හිස් දේවල්ද කියලා දකින්න මතු වෙලා ඉඳ හිතෙන්නේ නැහැ ඉන් අනිහම දැකිය යුතු ක්‍රමයක් තියෙනවා මෙන්න මේ ක්‍රමයේ ලෝකයේ යම් තරමා ප්‍රියමනාපයෙන් හිත බැඳෙනවද තව අවිද්‍යාව ඒ තරමට මල්ලඟ ඉතුරු තියෙනවා කියලා දකින්න ඕන එනං ඒ අවිද්‍යාව කොහොමද හටගත්තේ අන්න අර ඉස්සෙල්ලා මේ ආරි විනේ පෙන්නපු අසත්පුරුෂයා හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලා ලෝක සම්මතිය හදාගත් අසත්පුරුෂයා සත්පුරුෂයයි නෙමෙයි ඒ දෙගොල්ලම ආරි විනේ අසත්පුරුෂයෝ මොකක් නිසාද සත් ධර්මයේ දැකේ නැති නිසා සත් කියලා දැකලා තින්නේ අසත් ධර්මයක් අසත් ධර්මයේ දැක්ක පුරුෂයා අසත් පුරුෂයා සත් ධර්මයේ දැක්ක පුරුෂයා සත් පුරුෂයා මේ ආරි විනේ සත් පුරුෂ අසත් පුරුෂ මෑ නෑරි දකින්න ඕනේ මොකද්ද අසත් ධර්මයේ කිව්වේ මේ ලෝක ආස්වාදියෝ සහ ලෝක වස්තු ඔය මම කියන ඒවා මගේ කියන ඒවා ලෝකේ කියන ඒවා අන්නේවැ ස්වභාවයක් තියෙනවා මොකක්ද ඒවැ තියෙන ස්වභාවය අපි සත් කියලා හිතා ඉන්නේ අසත් ඒවා යහපත් ඒවා නෙමෙයි අනිච්ච දුක්ඛ අනාත් ඒවා නම් අසත් මිසක් සත් නෙමෙයි ඒවා තමයි නිච්ච සුඛ අත්ථ සුභ කියලා හිතා ඉන්නේ සත් මොකද්ද අනිච්ච දුක්ඛ අනාත් අසුභ කියලා දකින්න එක අසත් මොකද්ද නිච්ච සුභ නිච්ච සුඛ අත්ථ සුභ ඔන්නේ කාරණා වලින් දකින්න එක තමයි අසත් ඔය පුරුෂ කියන වචනේ කිව්ව පුද්ගලයන් ස්ත්‍රී පුරුෂ කියලා ඒ පුරුෂ නෙමෙයි ඒ ලෝක සම්මත එකක් පුරුෂ පුරුෂයා කියලා කිව්වේ ඔන්නේ ස්වභාවය මොනවා හරි ස්වභාවයක් දරාගෙන ඉන්න පුද්ගලයෝ ඉන්නවා ඉතින් ඔන්නේ කියන අසත් ධර්මයේ අසත් කියලා දකින්න ඕනේ ධර්මයේ දැක්කට පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියලා දැක්කනම් එදාට දකින්න මේ සත් කියලා හිතා හිටියේ අසත් ඒවා නේද අනිදාට දකින්නවා මොනවද සත් කියලා හිතාගෙන හිටියේ කායයෝ කාය කිව්වේ මොකද්ද විවිධ සමූහ රූප සමූහ සද්ද සමූහ ගන්ධ සමූහ රස සමූහ කොට්ටබ්බ සමූහ ධර්ම සමූහ ඕකම සමූහ සතර මහා භූතයන්ගේ සම්පින්ඩන හැදිලා තියෙන කාය එහෙම නැත්නම් හිත හා සම්බන්ධ ධර්මයන්ගේ සම්පින්ඩන නාම කාය හැදිලා තියෙන්නේ ඕවෑ ඕවා ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ත වස්තු නමුත් අපි නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිතාගෙන හිටියනම් අසුභදී සුභයි කියලා හිතාගෙන හිටියනම් අන්නේ කාය සත් කියලා හිතාගෙන ඉන්න දෘෂ්ටියේවත් සක්කාය දිට්ඨියේ ඉන්නවා දැන් මේකේ තහලත වෙච්ච එක ප්‍රශ්නයක් මොකද්ද සක්කාය දිට්ඨි කියන්නේ කියලා ඔන්න කාය සත් කියන දෘෂ්ටිය ආපු හැටි ඒ දෘෂ්ටිය තියෙන නම් මොකද්ද ඔහු පිළිගන්නේ ලෝකේ නිත්‍යයි සුභයි අත්තයි සුඛයි පරිහරණයට නිසි එකක් ලෝකේ කියන්නේ හරි හොඳ එකක් නිත්‍යයි ස්ථිර එකක් නෙමෙයි ඒ කතාව වෙන අංශයක් ඒක මේකට පටලවන්න එපා මේ ලෝකේ නිසි පරිහරණයට හොඳයි සුදුසුයි කියලා ගන්නවා තීරණය මේ ලෝකේ සැප විඳින හොඳ තැන සැප විඳින ගැළපෙන එකක් ලෝකේ කියන්නේ සැපෙන් පිරලා තියෙන එකක් නේ ලෝකේ සුභයි කියලා ගන්න සුඛයි කියලා ගන්න සුඛ මේක හරි හරවත් සාරවත් දෙයක් සාරයි කියලා ගත්තා ඒක තමයි අත්ත කිව්වේ ආත්ම හැම නෙවෙයි ආත්ම කියන්නේ වෙන වෙන සිද්ධියක් ආරිවිනී අත්ත කිව්වේ තව 17ක් මොකද්ද අනත්ත කිව්වේ අසාරයි අත්ත කිව්වේ සාරයි කියන එක සාරයි කියන 17යි ඒ ගත්තේ ඒක තමයි අත්ත කියලා ගත්තා කිව්වේ
අසුභ ගොඩක් තියෙනවා. කෙස්ලොම් නියදා සම්මස් නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් කිව්ව මේ දෙතිස් කුණුඹ කොට්ටාසේ අසුභයි. මේක සුභයි කියලා ගන්නවා. මගේ රත්තරන් ගෙඩියා, මගේ රත්තරන් පැටියා අල්ලගෙන උසගෙන ඉඹිනවා. මොකද්ද ඉඹේ? තෙතිස් කුණුඹ කොට්ටාසය. මොකද්ද අසුභ සුභයි කියලා අරගෙන? මගේ රන් කඳ කියනවා. අසුභ සුභයි කිය. ඉතින් ඒක තමයි අපේ පුරුද්ද. අනේ ඔයාගේ සුවඳ, අනේ මෙයාගේ සුවඳ පැහැදිලිවම දන්නා මේ අහක තිබිච්ච මොනවාරි ගහකර තියෙන කොළයක් පොත්තක් හරි පොඩි කරලා ගාගෙන මේ හදාගත්ත ස්පිරිට් එක තමයි මේ සුවඳ කියලා ගාගෙන ඉන්නේ කියලා දන්නවා. දැන දැනත් මේ කයි සුවඳක් හිතනවා. ඔය අවස්ථාවේදී දුර්ගන්ධ වාතයක් එහෙම ගියොත් සුවඳ හැටි පේනවා. තිබිලා තියෙන ගඳ හංගගෙන එක සුවඳ කරලා. අන්න ඒක තමයි කිව්ව අසුභ සුභ කරගෙන ඉන්නවා කියලා. මේ අසෘතවත් පෘථග්ජනයා ඉන්නේ ඔන්න ඔය කාරණා උඩ. දැන් ওই ටික හම්බුනේ කවද්ද? ඕවා භාවිතා කරන ඒ අසත් ධර්මයේ තුල ඉන්න පුරුෂයන්ගෙන් තමයි. එවත් අසත් පුරුෂයන්ගෙන් තමයි ওই ටික අපිට හම්බ වුනේ. පුංචි කාලේ ඉඳන් මොකද කරන්නේ? නලෝන ගම. ළමයා නලෝන උටත් උඩ පනිනවා සින්දුවට. කැසට් එකේ හොඳ උඩ පනින්න පුළුවන් සින්දුවකුත් දාලා පොඩි එකා උඩ පන්න පන්න ඉන්න පුරුදු කරනවා. කවුද පුරුදු කළේ? අසත් ධර්මයේ සත් කියලා ගත්ත පුරුෂයා හෙවත් පුද්ගලයා. අන්න එයා තමයි අසත් පුරුෂ පුද්ගලයා. අසත් පුරුෂයා පුරුදු කළා පොඩි එකාට. හිනහා වෙන්න සතුරු වෙන්න පුරුදු කළේ මේ ලෝකේ තියෙන බාහිර සම්පත් කියන ඒවා දැකලා. මනවලන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දෙන දේවල් දැකලා. ඒවැ වටිනාකමක් හිතර ගන්නේ ඌවා. ඌවා තමයි පුරුදු කරන්නේ. ඔන්න ඌවා තමයි දවස ගානේ ඇසුරු කරන්න ඇසුරු කරන්න. මොකද වෙන්නේ? විද්‍යාවෙන් දුන නිගමන නෙමෙයි, අවිද්‍යාවෙන් ගත්ත නිගමන අවිද්‍යාවෙන්ම දෙනවා. මෙන්න අවිද්‍යාවට හේතුව අසත්පුරුෂයා කිවි ඔන්න ඕකයි. අසත්පුරුෂයා අසත් ධර්මයක් දෙනවා. අසත් ධර්මයට අනුකූලව තුලණය කරන්න මනින්ද පුරුදු වෙනවා. ඊ අසත් ධර්මයේ ඇසුරු කරලා ඊට අනුව හිතනවා. ඊට අනුව කටයුතු කරලා ඊටන් ඒ දෘෂ්ටියටපත් වෙනවා. ඒතර මොකද වෙන්නේ? අවිද්‍යාව ගොඩ නැගෙනවා. දැන් හේතුවක ඵලයක් දැකේ නැද්ද? දහම්මැස පහල කරගත්තාම දහමට අනුව බලනකොට දහම්මැසින් පේනවා අසත්පුරුෂ ධර්මයේ හේවත්. යම් අවිද්‍යාවක් ගත්තනම් අවිද්‍යාව පහල වුණේ මොකක් නිසාද? අසත්පුරුෂයා නැමැති හේතුව ඇසුරු කරලා. හේතුවට අනුකූලව ඵලය හම්බුණා. එහෙනම් කවදාවත් අසත්පුරුෂ ඇසුරකින් සද්ධර්මයක් පහල වෙනවා කියන එක වෙන්නේ නැහැ. අන්න හේතුවර ඵලේ. දැන් ඵලේම අයින්ඩත් පුළුවන්, හේතුව හිතන්ඩත් පුළුවන්. ඇහෙන් නෙමෙයි, ප්‍රඥා චක්ෂුසෙන්. ප්‍රඥාව නැවිත ඇහෙන් බලන්න ඕන විදිහට. දැන් අපි හේතුවක් දැක්කා, ඵලයක් දැක්කා. අසත්පුරුෂ ආශ්‍රයේ නිසා අවිද්‍යාව අපිට ගොඩ නැගිච්ච හැටි දැක්කා. ඊ අවිද්‍යාව අහක් කරගන්න සත්පුරුෂ සේවනයක් හම්බ වෙනකම් අපිට අවස්ථාවක් නැති වෙච්ච හැටි දකින්න. එතකන් අපිට අසත්පුරුෂ සේවනයක්මයි හම්බ වුනේ කියලා දකින්න. ඒ හේතු කරගෙන ගොඩ නැගුණේ අසත්පුරුෂේවත් අවිද්‍යාව කියලා අපි එනවා. හේතුවේ ඵලයේ. අන්නේ ලැබිච්ච ඵලය තවත් එහෙකට හේතුවක් වෙනවා ඊළඟට. මොනවටද හේතු වෙන්නේ? අපි හිතන කියන කරන වැඩපිළිවෙලක් තියෙනවා. අපි හිතන්නේ කියන්නේ කරන්නේ මොනවට අනුවද? අපිට හොඳයි කියලා මොනවා හරි තීරණයක් ආවනම් ඒ හොඳ දේ මම කරගන්න, මගේ කරගන්න ඒ ඇසුරේ ඉන්න හිතක් ආවා. මෙන්න මේ හිත නිසා මොකද කරන්නේ? ඒ අවශ්‍ය දේ ගොඩනගා ගන්න ඊට ඕන දේ හිතනවා, කියනවා, කරනවා. දැන් අපි ලබාගත්ත අවිද්‍යාව නැති ඵලයේ
ඒ නිසා තමයි මේ ප්‍රියමනාපියා ගොඩනැගිලා හිතන්න කියන්න කරන්න පටන් ගත්ත එක ක්‍රමයකට. ඉතෙලා හිතන්න පුළුවන්. කියන්න කරන්න පුළුවන්. ඒක ක්‍රමයක්. ඊට පස්සේ තෝ ගොඩනගා ගත හිතවිලි ක්‍රියා කතා කියලා තුනක් තියෙනවා. ඒ ඔහු අවිද්‍යාව නිසා ගොඩනගා ගත්ත හරිය. දැන් අපි දකිනවා මේ හේතුවේ ඵලය මොකද්ද? අවිද්‍යාව නිසා යම් කිසි හිතවිල්ලක් හිතන්ඩ කියන්ඩ කරන්ඩ පුරුදු වෙලා ඒක ප්‍රගුණ කරගත්ත නම් කළා නම් ඒ කරණේවා කරපුවා ඔක්කොම වැටෙන්නේ මොනවටද? අවිද්‍යා පත්‍ය සංඛාරා වලට. දැන් මොකද්ද කරලා තියෙන්නේ? අන්නර අවිද්‍යාව ඵලයක් වුණා, අසත්පුරුෂ සේවනයේ ඵලයක් වුණා අවිද්‍යාව. සංඛාරයන්ට හේතුවක් වුණා. දැන් ඵලය යමක හේතුවක ඵලයක් වුණා, ඒ ඵලයේ තව එකකට හේතුවක් වුණා. දැන් මේ හේතු ඵල දෙක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. දැන් බයිද දකින්න. මස් ඇහැට නම් හොයන්න අමාරුයි. ප්‍රඥාවෙන් විමර්ශනය කරනකොට ලස්සනට පේනවා හේතු ඵල. ඊට පස්සේ මොකද වෙන්නේ? අර හිතන කියන කරණේවා ආසාව මුල් කරගෙනයි කරන්නේ, ප්‍රියමනාපයක් මුල් කරගෙන කරන්න පටන් ගත්තා නම් සියල්ලම නෙමෙයි මේ කියන්නේ. අවිද්‍යාවෙන් පහළ වෙච්ච හරිය, අවිද්‍යාව මුල් වෙච්ච හරිය, අවිද්‍යාව මුල් කරලා මෙන්න මෙහෙම අටගත්තාම අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටසක් තියෙනවා. පටිච්චසමුප්පාදේ හැදෙන්නේ ඒකෙන්. සියලු හිතවිලි, සියලු කතා, සියලු ක්‍රියා අවිද්‍යා පත්‍ය සංඛාරාම නෙමෙයි. ඒවා ගොඩනගාගත්ත දෙයක් අලුතෙන් අපි විසින් නව නිර්මාණයක් කරගන්නවා. අන්නේ කරගන්න හරි අය වෙ තියෙන්නේ. එහෙනම් හේතුව ඵලයක් වුණා, ඵලයේ තව එකකට හේතුවක් වුණා. දැන් දකින්න හේතු ඵල. අන්න අවිද්‍යාව අසත්පුරුෂ සංසේවනයේ හේතුව වුණා, ඵලය වුණා. ඊට පස්සේ ඒ ඵලයේ ඒ මුල් කරගෙන කරන හිතන කියන කරන වැඩවලට ඒ නිසා කරපු නිසා ඒකට හේතු වුණා. ඵලයේ හේතුවක් වුණා. දැන් මොකද වෙන්නේ? මේ ලෝකේ නිත්‍යයි, සැපයි, අත්තයි, සුභයි කියන මෙන්න මේ දෘෂ්ටිය ඉඳගෙන ආස්වාදයන් විඳින්න බලාගෙන ඒ ආස්වාද මූලිකව හිතන්න කියන්න කරන්න පටන් ගත්ත වැඩපිළිවෙල කළා නම් අන්නේ සංඛාර හේතු කරගෙන ඒ ජාතිය වල හේතුකාරකගෙන මානසිකත්වයක් හැදුනා. දැන් මේ ජාතිය ආරමුණා කෙනකොට ඉඳ බෑ. ඒක භුක්ති විඳින්න හිතෙනවා. තමන් හිතුවේ මොකක් හරි ලබා ගන්නද, මොන ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්ද? අනේ මට මෙහෙම ඉඳ ඇතනම්, අනේ මට මෙහෙම කියන්න කරන්න ඇතනම්, අදහසක් ඇති කරලා හිටන් ඊට අනුකූලව කියන්න කරන්න පටන් ගත්තාම තමන්ට හිතන හිතන හැටියට ආස්වාදී ලැබෙන විදිහට හිතන්නයි කියන්නයි කරන්නයි ඉඩ ප්‍රස්තාවක් ලෝකේ හැදුනොත් එහෙම తాවකාලිකව මොකද වෙන්නේ? හිත නැඹුරු වෙනවා. ඒ අත්දැකීමත් අල්ලගෙන ඒ පැත්තට නැඹුරු වුණාට පස්සේ ඉස්සෙල්ලා තිබුණ හිත විනාශ වෙලා දැන් ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ කාමච්ඡන්ද තියෙනවා. ඔය පංච කාමී නිසා පුද්ගලයා අන්ධ වෙලා ආයි හොඳ නරක තේරුම් ගන්න ඒවා එකක්වත් හරියන්නේ ආස්වාද විඳින්න ඕනේ කොහොම හරි පංච කාමියන්ගේ. ඒකට අවශ්‍යදී කොහොම හරි ගොඩනගන්න බලනවා මිසක් යුතු වයිතුකන් සාධාරණ අසාධාරණ පීම්පව් හොඳ නරක මේ එකක්වත් දැන් ඕනේ නැහැ. ඒ සියල්ල අභිභවා ගිහිල්ලා ආස්වාදීට වැහිලා අන්න ආස්වාදයේ අන්ධ වෙච්ච හැටි. ඔය කාමියෝ නිසා අන්ධ වුණා හිත. පබස්වර මිදම් බික්කවේ චිත්තං තියෙන්ද හම්බුන්නේ නැහැ. හිත ප්‍රබාසරෝ තියෙන්ද බෑ දැන්. ආගන්තුකේන උපකිලිට්ටේන උපකිලිට්ටා. ආගන්තුක උපකලේස් වලින් උපක්ලේශයන්ගෙන් කිලිටි වුණා. අන්න මොකද්ද උනේ? ඔය සංඛාරය නිසා ඒවත් හිතවිලි ක්‍රියාවදන් ආස්වාදයන් භුක්ති විඳින එක හොඳයි කියලා අවිද්‍යාවේ නිගමනයේ ගොඩනගලා ඒ කරගෙන යන වැඩපිළිවෙල නිසා ඔහුගේ මනස ඒ පැත්තට හැඩ ගැහුණා. එහෙනම් ඒ සංඛාරය අසුරු කරනකොට ඉස්සෙල්ලා තිබුණ ප්‍රබාසර චිත්තේ නැති වෙලා අර කියන්නා වූ නීවරණයන්ගෙන් යුත්වන කෙලෙස් කහටින් යුත්වන්නා වූ මනසක් හටගත්තා. දැන් පැහැදිලිව පේනවා ඒ වෙනස. ඒක තමයි කිව්වේ චිත්තක්ෂණේ පේන්නේ නැහැ ස්කන්ධ පේනවා කිය. සෙන දකින්න බුදුරයන් වහන්සේ. උන්වහන්සේට පුළුවන් දී කරන්න බැ අනාවරණ ඥානියෝ නැහැ ඒකට. අපි දකින්නේ මොකද්ද? ස්කන්ධ වල තියෙන ස්වභාවය. දැන් මේ රූප ස්කන්ධය රූප මාත්‍රයේ ස්වභාවය නෙමෙයි දකින්නේ. වේදනා ස්කන්ධ දැන් ඔය හිත හටගත්තා නම් ඒ හිතේ හටගන්නවා වින්දන. මොනවා නිසා හටගත්තේවත්? අවිද්‍යාවේ නිගමනයෙන් හිතපු කියපු කරපු වැඩ නිසා. හිතන්නත් හිතක් ඕනේ, කියන්නත් හිතක් ඕනේ, කරන්නත් හිතක් ඕනේ. ප්‍රභාසර හිතකින් අවිද්‍යාවෙන් හිතන්න බෑ. අවිද්‍යාව මුල් කරගෙන යමක් හිතනවා නම් ආගන්තුක උපක්ලේශයෙන් ගොඩනැගෙන්න ඕනේ හිත. එහෙනම් අන්න ඒවා තමයි සංකාරපත්තියෙන් විඥාන වුණා කිව්වේ. සංකාර හේතු වුණා. නැත්නම් හිතවිලි ක්‍රියාවදන් අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච හිතවිලි ක්‍රියාවදන් ඊට අනුකූල විඥාණයට හේතු වුණා. දැන් ප්‍රඥාවෙන් හේතු දෙයක් ඇහැකි. මැරිලා නොපෙන්න පැත්ත නෙමෙයි ඔය හේතු තියෙන තව පේන පැත්ත. ඒ විඥාණය දැන් දැනෙනවා. අනේ මං ඉස්සර නම් ඇත්ත වශයෙන් මෙහෙම නෙමෙයි. අවංකව හිතන්න පුළුවන් කෙනෙක් හිටියොත් පේනවා. තමන්ගේ විච වෙනස වුණා නම් වෙනස තේරුම් ගන්න පුළුවන්. හැබැයි අර කියන ත්‍රි හේතුක උපතක් නැත්නම් ඒක තෝරා ගන්න බෑ. ඒ ඥානවන්ත මිනිසයාට නම් ඕක තෝරා ගත්ත හැකි තමන්ගේ ඇති වෙන වෙනස. අනේ මං ඉස්සර රාගික නෑනේ. ඒ වුණාට මෙහෙම හිතන්න කියන්න කරන්න පටන් ගත්තාට පස්සේ දැන් මගේ මනස රාගිකයිනි. අනේ මං ඉස්සර මෙහෙම තරහ වෙන කෙනෙක් නෙමෙයිනි. දැන් මට හරියට තරහ එනවා. මට දැන් බැන්නොත් එහෙම ඉස්සර මං අසද්ද නැතුව ඉන්නවා. ඒ වුණාට මොකක් වුණාද මට දැන් මට එහෙම ඉන්න බෑනි. දැන් බැන්නොත් එහෙම මරා එන කණ්ඩ හිතෙනවා. හරි වැඩේ වෙලා තියෙන්නේ. අනේ වෙනස තේරෙනවා. හැබැයි ඒකත් දකින්න ඕනේ. වරද වරද හටියට දැකීමත් ඥානවන්තයාගේ ගතිය. ඒක දකින්නවා නම් ඒකත් වැදගත් දෙයක්. තමන්ට තරහක් එන බව තමන්ගේ මනස තරහෙන් පිරෙන බව දකින්නවා නම් ඒකත් ඥානවන්තකම. ඒක අරගන්න හොඳම දේ දකින්න එක. දැක්කේ නැහනම් කොහොම අරගන්නේ? මුලාවටමපත් වෙනවා. තමන් හරියගේ නිගමනයේට බහිනවා නම් ඒ අවස්ථාව දකින්න නැතුව ඒ තරම් අපරාධයක් තව නැහැ. ආයි ගොඩේ ඉන්න බෑ. කාලාන්තරයකටවත්. ඉතින් ඔය ක්‍රමයට දකින්නවා. ඒ විඥාන නිසා ඇතිවෙන්නා වූ වෙනස් වීම හැටි විඥානීය නාම රූපයෝ බහැගනි. මේ ප්‍රවෘත්ති විඥානී, මේ ප්‍රවෘත්ති පටිච්ච සමුපාදය ගැන මේ කියන්නේ. පරමාර්ථ පටිච්ච සමුපාදයක් තියෙනවා චිත්තක්ෂණයක. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක වෙනයි. මේ කියන්නේ උපනිසරේ පටිච්ච සමුපාදය. මේක ස්කන්ධයන් පිළිබඳව කියන එක. පටිච්ච සමුපාද පටලවා ගත්තාම මේක කරන්න බෑ. ඉස්කන්ධ පිළිබඳ පෙන්වන පටිච්ච සමුපාදය උපනිසරේ ප්‍රත්‍ය කරගෙන යන්නේ. චිත්තක්ෂණයක හට ගන්න පටිච්ච සමුපාදය ඒකට හේතු වෙන්නා වූ ප්‍රත්‍ය තියෙනවා. හේතු ප්‍රත්‍ය, ඒ වගේම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, සම්පවිත ප්‍රත්‍ය, ඒවත් එකයි ඒක යන්නේ. ඒ ක්‍රම දෙක. ඒකට නිස්සරේ ප්‍රත්‍යක් ඕනේ. උපනිසරේ වෙන්නේ නැහැ. උපනිසරේ මේ ගන්න ක්‍රමයක් තියෙන ක්‍රමින් දකින්න ඕනේ. අවිද්‍යා උපනිසා සංඛාරා, සංඛාර උපනිසා විඥානං. ඔය අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක යෙදෙන හැටි උපනිසිරි ප්‍රත්‍යයෙන් යෙදෙන පටිච්ච සම්පාදයට ධර්මයේ විග්‍රහ කරලා තිනවා දැකලා නැහැ. සංඛාර උපනිසා විඥානං, විඥාන උපනිසා නාම රූපං, නාම රූප උපනිසා සලායතනං. ඔය විදිහට යන්නේ උපනිසිරි ප්‍රත්‍ය වෙන හැටි. අන්න ඒක හේතුඵල දකින්න ක්‍රමෙයි. ශ්‍රාවකීන්ට වැටහෙන ක්‍රමේ ඔය තියෙන්නේ. ඔය ක්‍රමයට දකින්න ඕනේ. ඔන්නේ විඥානීය නාම රූපය වහින හැටි. ওই නාම රූප තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. නාම කියන්නේ හිත, රූප කියන්නේ ගත කිව්වට මදි. ඒක තේරෙන්නේ නැහැ එහෙම. ඊට වඩා ගැඹුරට හිතන්න ඕන දෙනා. විඥානීය නාම රූප වහිනවා කියලා උදේ පෙන්නන්නේ. එහෙනම් කොහොමද මේ බාහිර ලෝකේ තියෙන සතර මහා භූත හිතර බහින්න පුළුවන්? එහෙම එකක් නෙමෙයි ඔය කිව්වේ. එහෙනම් මොනවද මේ හිතේ බැහැ ගන්න නාම රූප කියලා දකින්න ඕනේ. ඇහෙන් රූපයක් දැකලා ඒක මනවලන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුක්තයි කියන නිගමනයක් කරලා ඒගත රූප සටහන මනසෙන් ඇදගෙන මනසේ රුවාගෙන අන්න ඒක දරා ගන්නවා. විවිධ හිත විදිහට එකල එකතු කරගෙන අන්නේ රූපයත් එක්කලා ලම්මිතාවයක් ඇතිලා නැඹුරු වෙලා අන්නේ මානසිකත්වයේ ගොඩ නැගුණාම වන්නර දූෂේ විඥානයේ දූෂේ අදහස් බෑගත්තා. උපමාවක් තින් අපි එකක් දෙකක් අරගෙන බලන්න ඕනේ. මත්පැන් නොබී හිටපු කෙනෙක්, මත්පැන් බීම ප්‍රිය කරපු නැති කෙනෙක්, යම් කිසි අර තමන්ගේ යාළු මිත්‍රයෙක් එක්කලා එකතු වෙලා හිටන් පුරුදු වෙලා මත්පැන් බීලා ඒකට හුරු වුණා නම් ඔව් ඊට පස්සේ ප්‍රිය කරනවා මත්පැන් වලට. ඒ ප්‍රියතාව වෙන හිතක් ඉස්සෙලා තිබුණ නැහැ. හැබැයි දැන් එහෙම හිතක් තියෙනවා. අන්න ඒක තමයි කිව්වේ අර අවිද්‍යා සහගත විඥානය පහළ වෙලා කිය. දැන් විඥාණයට නාම රූපය වහින්නේ කොහොමද දැන් බලා ගන්න ඕනේ? යාළුවෝ කට්ටියත් එක්කලා බෝතලයක් එහෙම තියාගෙන බයිට් එකක් කියලා මොනවාරි කරකරු බැදපු දෙයක්ත් තියාගෙන ඔය රටේ නැති වල්පල් කියෝ කියෝ ඉතින් වීදුරු එකට හප්පල හැම බිබී ඉතින් මහ සුන්දර ලෝකයක් මවාගෙන ඉන්නවා. හැබැයි අර වෙරි කියන එකක් තියෙනවා ඔකේ. ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඒ ගන්න ඇසුරේ නැත්නම් මිනිස්සු ඒ බීමත්කමල වහින්නේ නැහැ නේ. එහෙම එකක් තිබිච්ච නිසාමයි වහින්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ප්‍රිය මధుර ස්වභාවයක් නැහනම් ලෝක සත්‍ය ඇලුම් කරන්නේ නැහැ කියලා. ඇලුම් කරේ ඒ නිසයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ගෙදර එනවා. ඉන්නකොට පාළු මතක් වෙන්නේ කවුද? ඉස්සෙල්ලා මතක් වුණේ පන්සල් ගියේ නැටික දවසකින් පන්සල්ට ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් වැඳලා බුදලා තියෙන මොනවා හරි කටයුත්තක් ආවොත් ඒව කරලා නම් කොච්චර හොඳ. අපි බෞද්ධයෝනි. එහෙම ඒවා ඉස්සර බැස්සේ. දැන් මොනවද බහින්නේ? සෑම මගේ අහවල් යාළුවෙක් හිටියා නමත් මතකයි. ක්ලබ් එකට ගිහිල්ලා එකතු වෙලා හිටපු හැටි කරපු වැඩ ඔක්කොම මතකයි. ඒ යාළුවෝ දෙන්න තුන්දෙනාගේ නම් ටිකත් මතකයි. ඉතෙලා අර පාටියේ දාපු හැටිත් මතකයි. දැන් තියෙන අඩුපාඩුවත් ඇකට නිකන් ඈලි මෑලි වෙලා ගිහිල්ලා. මොකද ඒ ආස්වාදයට ගිදි වෙච්ච මනස කායිකත්වයේ ඊට නැඹුරු කරලා දැන් ඒ ආහාරයෙන් ලැබුණොත් ඒ මනසට අඩුපාඩුවා. මොකද දැන් ඒ විඥානය සහ ඊට අනුකූල නාම රූපය ගොඩනැගිලා තියෙන්නේ. ඒ ගොඩනැගිච්ච දේ ආහාර වශයෙන් ඉල්ලනවා. ඒ දේම මොකද ඉල්ලන්නේ? අර ජාතිය බෝතලෙයි අර පිරිසත් එක්කලා මත්පැන් බීම සඳහා කරපු වැඩපිළිවෙල ආයි කරපන්. දැන් ඔය හිත මොකද ඉල්ල බැහැලා තියෙන නාම රූප මොනවද? අර බෝතලේ ගහලා තිබිච්ච නම හැඩරුව ඔක්කොමත් මතකයි. ඒ රූපාකාරී හිතේ බැහැලා තියෙන එක ගියේ නෑ ගැලවිලා. අර ක්ලබ් එකේ මේසේ වටේ ඉඳගෙන හිටපු හැටි මතකයි. ඒ හිටපු ස්ථානයේ ඒ තිබිච්ච මේසේ පුටු වටපිටාව ඒවා හිතෙන් ගිලිහිලා ගියේ නෑ හිතේ බැහැගෙන. විඥානේ නාම රූප වැහැලා. දැන් මොකද වෙන්නේ? ඇස කන දිවනාසය ශරීරයේ මන මේවා තමයි අපි මේ ලෝකෙ විවිධ අරමුණු වල ආස්වාද ගන්න එකතු කරන ස්ථාන. අපි මේ ස්ථාන හය පාවිච්චි කරනවා. දැන් අවිද්‍යාවේ වැඩ පිළිලක් ඇසුරු කරලා ආස්වාද ගන්න එනාර නාම රූප බැහැගත් හිත දැන් මොනවද කරන්න කියන්නේ? ඔය ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරලා අර යාළුවෝ ටිකත් එක්කලා එකතු වෙලා මොන බොරුවක් කියලා හරි කමක් නැහැ ගෙදෙට්ට කියලා මම හදිසි ඕල් ටයිම් කරන්න තියෙනවා. මෙහෙම වෙලක් තියෙනවා හදිසි වැඩකට අද යන්න තියෙනවා. නිමාරු දවසේ කියලා ඉන්න බෑ. කල්ටි එක්කලා කතා වෙලා අපි අද එකතු වෙමු අහවල් දවසේ අහවල් වෙලාවට කියලා ඔක්කොම වෙලාව හරි හදාගත්තා. බඩි ගත්තා නෑ ඕකිනු කීයක් හරි හොරෙන් හරි හංගගෙන තියාගත්තා. ඒකත් ගත්තා නේද නායිට කීයක් හරි ඉල්ල ගත්තා කොහොම හරි. මදිපාඩු හදාගෙන ගිහිල්ලා අර ක්ලබ් එකේ අර පාටිය දානවා. දැන් අර නාම රූප ප්‍රත්‍යක්ෂින මොකද හැදී වුණ ප්‍රතිපලෙ? අන්න හේතුවේ පල්ලිය වශයෙන් සලායතන සකස් වුණ හැටි. ඇසකන දිවනාසී ශාරීරිය වන අර බීමත්ක මේ වැඩ පිළිවෙලට ආයතන කරගත්ත හැටි. දැන් නාම රූප හේතු වුණා, සලායතන ඵලය වුණා. ඉස්සෙල්ලා තිබිච්ච ඇහැකන දිවනාසී ශාරීරියේ ඉන්ද්‍රිය විතරයි. මත්පැන් වලට ආයතන ඉලා තිබුණේ නැහැ. දැන් ඒ ඉන්ද්‍රිය පරිවර්තන ඉලා ආයතන බවට. අන්න සලායතන සකස් වෙන හැටි. දැන් අපි හේතුව දැක්කා. සලායතන ඵලය කියලා දැක්කා. මොනවා ඵලයේද? නාම රූප වැහැගත් එකේ ඵලයේ සලායතන වුණා. නාම රූප හේතුව වුණා. දැන් ධර්මයේ තුලින් දහම් ඇසෙන් දකින්නවා හේතුඵල. දැන් මේ ආයතන මොකද කරන්නේ? ඇසින් කනින් දිවෙන් ආසෙන් ශරීරයෙන් ආයතන කරගෙන මේ වැඩ පිළිවෙල පටන් ගත්තා ලෝකේ. අර ක්ලබ් එකට ගිහිල්ලා බෝතලේ ගෙන්නගෙන බයිට් එක ගෙන්නගෙන කට්ටිය කියලා එදා ගියේ සැරේ පුරුද්ද වාගේ මේ සැරේ පටන් ගත්තා. දැන් බරු 100ක් හරි කියලා ගිහිල්ලා වැඩේ හදාගෙන ඕ ටයිම් කරන්න තියෙනවා, ඉක්මනට යන්න තියෙනවා, ಅದ වැඩ තියෙනවා කියලා මොනව හරි කියලා එනගේ වලට බරු කියලා ගිහිල්ලා දැන් අර පාටිය දාන්න ලැහැත්තියි. දැන් හොඳ ස්පර්ශයක් හම්බ වෙනවා. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය ලෝකෙට ඇලින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එන ලෝකෙට ඇලින්නා වූ ආස්වාදයන්ක මත්පැන් පානේ දැන් සකස් වෙලා. දැන් මොකද්ද වෙන්නේ? ඒ මත්පැන් නිසා ඇති වෙන යම් කිසි ආස්වාද වින්දනය. ඒ වින්දනේ ලබන්න මත්පැන් ස්පර්ශ වෙන්න ඕනේ. එහෙනම් අල සලායතනයන්ට ස්පර්ශ වෙන්න ඕනේ. ගැලපෙන ගැලපෙන ඉන්ද්‍රියට ගැලපෙනදී දැන් බෝතලේ ගෙනාවා, වටපිටාව බැලුවා, ඇහෙන් දර්ශන ගත්තා, ශබ්දේ ප්‍රයෝජනෙට ගත්තා, ගන්ධයත් ප්‍රයෝජනෙට අරගෙන දැන් අර මතක් වෙනකොට ඔක්කොම දැන් ඇවිදලා ඉවරයි. ගන්ධේ වැටලා බයිට් එකේ සුවඳයි ඔක්කොම කියලා ඔක්කොමත් ඇවිදලා තියෙන්නේ. දැන් කෑල්ල කෑල්ල අරගෙන අරගෙන ටික ටික රහ ගන්නවා. රස විඳිනකොට මොකද්ද වෙන්නේ? රූප ස්පර්ශ, ශබ්ද ස්පර්ශ, ගන්ධ ස්පර්ශ, රස ස්පර්ශ ඔක්කොම එනවා. ස්පර්ශය නිසා මොකද වෙන්නේ? පස්සපත්‍ය වේදනා. ස්පර්ශ සමූහය නිසා වේදනා සමූහය ගොඩ නැගුණා. මේක තමයි කිව්වේ කාය සමූහ මේ ඉන්නේ. ස්කන්ධ කිව්වේ ඒකයි. දැන් මේ වේදනා සමූහයේ ගොඩ නැගුණාම අර මත්පැන් වල ස්පර්ශයේ මුල් කරගෙන ඒක හේතුව වුණා. ස්පර්ශය නිසා හටගත් වේදනාව ඵලය වුණා. දැන් අපි හේතුවත් හඳුනනවා, ඵලයත් හඳුනනවා. මොකෙන්ද? ප්‍රඥාවෙන් පටිච්ච සම්පන්නව බලන්න පටන් ගත්තාම එතකන් ඕක වෙන්නේ නැහැ. හේතු බල දකින්න හැටි දැන් දකින්නවා. සලායතන වල ඵලයේ ස්පර්ශයයි. ඒ ස්පර්ශය වේදනාවට හේතුවයි. හේතුවෙන් ඵලයක් ගොඩ නැගුණා, ඵලයේ තව එකකට හේතු වුණා. අන්න සකස් වෙන හැටි. දැන් ඊළඟට මොකද වෙන්නේ? පසපත්‍ය වේදනා වින්දනේ දැන් ලැබෙනවා. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් බීමත් කැමී නැත්නම් ලෝක සත්‍යය ඔක ඇලින්නේ නැහැ. එහෙම එකක් තියෙන නිසා මේ වින්දනයට ආසා කරන නිසාම සුඛ විඳීමක් විඳිනවා. මොකද්ද මේ? පංචකාම සුවේට අයිති සුවයක්. මේක කාම ඡන්දය හා සම්බන්ධ වෙනවා බලවත් වුණාම. උට ඊට වඩා දෙයක් නැහැ ලෝකේ. ඊට පස්සේ වින් කියන පැත්ත වෙන එකක්, කුසල් පැත්ත. ඒ පැත්තට නැමුඩු වෙන්න බෑ දැන්. ඒ පැත්තේ ওই කින ආස්වාද විඳින වෙලාවක් නෙවෙයි තියෙන්නේ. ඒකෙන් අහක් වෙච්ච පැත්ත. එන පංචකාම ආස්වාදයේ ගිදු වෙච්ච එකන ධර්මයේ කැමැති නැතුව යන්නේ ඔන්න ඔය හේතුවේ. ධර්මයේ තියෙන්නේ, යථා ධර්මයේ තියෙන්නේ ඉවෙන් අයින් කරන්න. ඉව බැඳිච්ච කිද ඒකෙන් අහක් කරන්න බැරි නිසා කාම ඡන්දේ බැඳිනා ලෝකේට ඒක නීවරණයක් වෙනවා. ඒකට පහර ගහනවා නම් ඒ සියල්ලෝම විරුද්ධකාරී වෙනවා. ඒක හොඳ නෑ කියනවා නම්, ඔව් ඊට පස්සේ කරන්න එපා කියනවා නම්, දොස් කියනවා නම් ඒ ඔක්කොම ඔහුට විරුද්ධ පැත්ත. ඔව් විවට ගැටෙනවා. කවුරු මොනවා කිව්වත් මං ඒක අත්හරින්නේ නෑ. මට මානව නිදහස තියෙන්න ඕනේ කියලා හරි කමක් නෑ. මානව නිදහස ප්‍රයෝජනෙන් තරම් හරි වල්බූරු නිදහසක් ගන්නවා. අරගෙන මේ වැඩේ කරගන්න මේ බලන්න. දැන් මේ මොකද්ද සිද්ධ වෙන්නේ? අන්න දැන් අර නාම රූප දැන් අපි එකින් එකට ගිහිල්ලා වේදනාවට පත්විලා ඔහු තණ්හා එතන ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වින්දන නිසා ඔහුට ගොඩ නැගුණා තණ්හාවක්, වේදනාපත්‍ය තණ්හා. වේදනා හේතුව, තණ්හා ඵලය. දැන් දකින්න ඇද හේතු ඵල. දැන් මොකද වෙන්නේ? තණ්හාව උපාදානයේට හේතු වෙනවා. තණ්හාව හේතුව වුණා උපාදානයේවත් ඒකට දැඩි බැඳීමක් ඇති වුණා. ඒ වැඩ පිළිවෙලට බැඳිලා හිටන් ගතහිත සියල්ල ඒකට බැඳිලා. උපාදානය කිරීම මොකද්ද? බීමේ ආස්වාදේ. දැන් ආස්වාදේ ඵලයක් වුණා තණ්හාවේ ඵලේ උපාදානි. දැන් මොකද කරන්නේ? උපාදාන පත්‍ය භව අපිට දකින්න පුළුවන් මට්ටම. අත්ති කම්ම භව අත්ති උප්පත්ති භව. කර්ම ඵලයක් කර්ම භවයක් තියෙනවා උප්පත්ති භවයක් තියෙනවා. මෙන්න කර්ම භවය හැදෙන හැටි. දැන් ඉතින් ඔහුගේ මතකයේ මොනවද තියෙන්නේ? ඔහු විඳපු සියලු වේදනා මතකයි. සංඥා ස්කන්ධ මතකයි. සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ මතකයි. මතකේ රැඳිලා තියෙනවා ඒ ආස්වාදියත් එක්කලා. දැන් ඒ ආස්වාදී යලි යලි විඳින්න හිතෙනවා. ඒ මගටපත් වෙනවා. දැන් මොකද්ද ඔහුට වෙලා තියෙන්නේ? අති කම්ම බව. ඔහු දැන් නතර කරන්න හිතෙන්නේ නැහනේ. කර්මය කරන්නමයි හිතෙන්නේ. මොන කර්මයේද? මත්පැන් වීමේ කර්මය කරන්නම හිතෙනවා. ඒ කරන්නම හිතෙන් જાති බවකට ඔහුපත් වෙලා. ඔහු කර්ම බවටපත් වෙලා. දැන් කර්ම භව මොකද්ද? උපාදාන හේතුවේ ඵලයේ කර්ම භව. ඔවුන් නොපෙන්න දෙයක් තියෙනවා. ඔතෙන්ටකම් බලාගෙන ඉන්න පරිච්ඡම්පාදී හුරු වුණාම බුදුරයන් වහන්සේ කෙරෙහි රාතන් වහන්සේලා කෙරෙහි දිවස් ඇත්තේ උත්තමයන් කෙරෙහි විශ්වාසය ඇති වෙලා ඊටු ටික දකින්නවා. ඒ ඥානියත් පහළ වෙනවා ඔතෙන් දෙනකොට. මොකද්ද? අති උප්පත්ති භව. මේක නතර වෙන්නේ නැහැ ඔතනින්. ඔතෙන්ට එනකොට යම් දෙයක් තමන් දැකලා මොකද්ද? මේ උපාදාන නිසා භවයේ ගොඩනැගුණාම ඇතිවෙනා වූ ස්වභාවය දකිනකොට ඕකෙන් හිත මුදවා ගන්න ඕනේ අවින් එහාට යන්න. යථා භූත ඥාන දර්ශනේ ලැබෙන සමාධියට අන්නේ ආර්ය සමාධිය ලබා ගන්න ඕනේ. දැන් ඉතුරු ටික දකින්ද හේතුඵලයේ දැක්කා ඔතෙන්ට යනකම්. මේ සාමාන්‍ය නුවණින් දැක්කා. දැකලා මොකද කරන්නේ? දැන් නොදකපු දෙයක් නෙමෙයි හේතුඵලයේ දකින්න පුළුවන් දෙයක්. මෙන්න මේ මෙතෙක් වෙලා ආපු මේ ලෞකික ගමන කර්ම වේගීය ක්‍රියාත්මක කියලා මේ කර්ම භවයේ සකස් කරපු වැඩපිළිවෙල මුළු සම්පූර්ණ වැඩපිළිවෙල අවිද්‍යාවේ පටන්ගෙන අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් බලන්න පුරුදු වෙනවා. මෙන්න බුදු පියාණන් වහන්සේ පෙන්නපු සත්‍ය ධර්මයේ දාලා බලන්න ඕන තැන මොනවටද දාන්නේ? ඔන්නෝයි කිව්ව අවිද්‍යාවට සංඛාරයන්ට විඥාණයන්ට නාම රූපයන්ට සලආයතනයන්ට ස්පර්ශයන්ට වේදනාවන්ට සංහාවන්ට උපාදානයන්ට භවයට දාලා බලන්න ඕන. බලාගෙන යනකොට පේනවා ඒ සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි. ධර්මානුකූලව දකිනවා සද්ධර්මී. සද්ධර්මයෙන් දකිනකොට ඔහු සත්පුරුෂ වෙනවා. සත්පුරුෂයාට යම් කාමච්ඡන්දියක් ව්‍යාපාදයක් තිබුණාද ඒක ගිලිහිලි යනවා. ඇලෙන්ඩ ගැටෙන්ඩ හේතු වෙච්ච යම්කිසි කාමච්ඡන්ද ව්‍යාපාද ගිලිහින හිත සමාධිගත වෙනවා. ඒ තීන විද්‍ය දුරු වෙලා හිටන් දහමට හිත හිටලා නැඹුරු වෙලා දහමට විරුද්ධව නැගිලා හිටිනු කාමච්ඡන්ද ව්‍යාපාද දුරු වෙනකොට මනස ආලෝක වෙනවා. ආලෝක සංඥාව වෙනකොට තීන විද්‍ය දුරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකී කාමයන්ට ඇලුම් කරන ස්වභාවය නැති වෙනකොට යම් කිසි ආකාරයක උද්දච්ච කුක්කුච්චයක් තිබුණා නම් පාප පැත්ත අල්ලපු ඒ වහා නිවර්ණේ නැති වෙලා යනවා. දහම් පිළිබඳ දකින හිත පහළ වුණාම විතිකිච්ඡා දුරු වෙනවා. පංච නිවර්ණ දුරු වෙච්ච හිත සමාධියටපත් වෙනවා. සමාධියටපත් වෙච්ච හිතේ ක්‍රමක්‍රමී පේන්න පටන් ගන්නවා. හවුද? අපිට නොපෙනෙන ලෝකයක් පේනවා. එතරම් වේචල දරෝ ටික ටික පේන්න පටන් ගන්නවා. අන්නේ සමාධියෙන් පේන්න පටන් ගන්න හිතට ඉතර කාලු දැක්ක අමනුෂ්‍යය පේනවා. විවිධාකාර නොපෙන්න සත්තුත් පේනවා. අපිට නොපෙන්න පැත්තක් ලෝකේ තියෙනවා නේද කියලා ඒ ගැඹුරු නුවණට වැටෙන්න පටන් ගන්නවා. මැරිච්ච අම්මා මැරිච්ච තාත්තා නැත්නම් සහෝදරයා සහෝදරී කවුරු හරි ඥාතීන් හිටියනම් සමහර රටේ ඥාතීන් සමග දකින්න කතා කරන්නත් හැකියාව ලැබෙනවා. බලනකොට ඔක්කොම මැරිලා හිටන් ඉවරේලා නැහෙනි. නොපෙන්නේ පැත්තක ඉන්නවනි. දැක්කේ නැති පැත්තක් දැන් පේනවනි කියලා තමන්ටම පේන්න පටන් ගන්නවා.
තව මහ දිවස්සේ එහෙම පාලලා නෙමෙයි මේ සාමාන්‍ය සමාධියකින් දකින්න පුළුවන් දෙයක් ඔය මෙන්න මේ වැටහෙනකොට දකින්නවා එහෙනම් බුදු පියාණන් වහන්සේ මාරාතන් වහන්සේලා දිවස් ඇති උතුමන් වහන්සේලා සතර ගමනක් මේ භවයේ ඉවරනහම තව ඉවර නැහැ ගමනක් ගොඩ නැගෙනවා කියලා කිව්ව කතාව බොරුවක් නෙමෙයි මේ කර්ම භවයෙන් උප්පත්ති භවය ගොඩ නැගෙනවා කියුව එක බොරුවක් නෙමෙයි කියලා තමන්ටම සාක්ෂි ඉදිරිපත් වෙනවා මෙන්න මේ සාක්ෂි පිට විශ්වාසී තිබිලා දකින්නවා උප්පත්ති භවය ගොඩ නැගෙනවා කියන එක ඇත්ත මරණයෙන් කෙලවර නැහැ එහෙනම් උප්පත්ති භවයට මුල හේතුව මොකද්ද මෙන්න මේ කර්ම භවය කියලා කර්ම භවයේ හේතියෙන් උප්පත්ති භවයෙන් ඇති ඵලය ලැබෙන හැටි දකින්නවා අන්න එතෙන්දි දකින්නවා භවපත්‍ය ජාති කියන සිද්ධාන්තයේ සිද්ධ වෙලා තමයි මැරිච්ච කෙනා ඒ හැඩෙන් රුවේ මම තවත් දකින්නවා සූක්ෂම කයකින් ඒ මට දැන් පේන හරිය තවත් කල් යනකොට මේ ලෝකේ ඉපදලා ඉන්න විවිධ සත්තු ඉන්නවා අර ගන්ධබ්බ ලෝකේ ඉන්න සත්වයෝ ගිහිලා බෞකුසර වදින හැටි දකින්නවා පේනවා එහෙමත් අවස්ථාවක් එනවා බලනකොට ඒ විදිහම ඉපදිලා මස්ලිය කයතිද සතික් දිහා බලා ඉඳලා ඔහුගේ කොහොමද මේ ස්වභාවය කියලා මනස යොමු කරනකොට අර සමාධිය ප්‍රඥ වෙවි යනවා ඔහුගේ අනිත් පැත්ත දකින්න දැකලා පේනවා මීට ඉස්සෙල්ලා මෙන්න මෙහෙම අධ්‍යාපක හිරුවෙක් කෙනෙක් තමයි මෙන්න මේ චක්‍රීය කරකිලා ඉඳලා මෙතන මේ සත්‍යයෙන් අද ඉන්නේ කියලා දකිනවා මේ දිවස් 15 වෙන ක්‍රමයක් මහ දිවස් 15 වෙන එක නෙමෙයි විතරයි සුයිරුවෙන් 15 වෙන්නේ ඔහොම මෙන්න මෙතෙන්දි දකිනවා අති උප්පති බව උප්පති භවයක් තියෙනවා අති කම්ම බව කර්ම භවයක් තියෙනවා අන්න හේතුයේ ඵලයේ ඵලයේ හේතුව දැකන අවස්ථාවල හැටි මෙන්න මෙහෙම දකිනකොට මොකද වෙන්නේ භවපත්‍යා ජාති කියලා යම් උපතක් හටගත්තා නම් උපත භවයේ හේතුව ඵලයක් හැටින් භවපත්‍යා ජාති කියලා භවයේ හේතු වෙනවා ඵලය හේතුයේ ඵලයක් වෙනවා දැන් මොකද වෙන්නේ ජාති ප්‍රත්‍යයෙන් නිසා ජරා මරණය හටගන්නවා උපන් එක හේතුවක් වෙනවා ජරා මරණ ඵලයක් වෙනවා නවතිනවද නවත්තගත් ඕන නම් ලොකු දෙයක් එයි නවතින් නැති වෙන්නේ මොකද නැවත වාරයක් අවිද්‍යාව මුල් කරගෙන අසත්පුරුද සේවනය කරගෙන අවිද්‍යාව ගොඩනගෙන අවතන ඉඳලා ඔය ඵලයේ ඉඳලා ජාති ඵලයේ ඉඳලා අවිද්‍යාව ගොඩනගුත් අවිද්‍යාපත්‍ය සංඛාරය කියලා චක්‍රය ආයි පටන් ගන්නවා එහෙනම් මේ චක්‍රයේ කවදාවත් නවත්තන්න බෑ සත්පුරුෂ සේවනයේ මුල් කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරලා යථාබෝධි ලබාගෙන ඔය අවිද්‍යාව විදහැරියේ නැත්නම් ඔය මුල කැපුවේ නැත්නම් මේ ගමන නවත්තන්න බෑ එහෙනම් අනන්ත සංසාරේ පටන් අසත්පුරුෂ සේවනයේ නිසා ආපු ගමන කොහෙද කවදා දුකෙන් නිදහස් වෙන්නද දැන් කොමකින්ද දැක්කේ නැත්තේ හේතුඵලයේ කවුද කිව්වේ චාරීර ප්‍රතිචාරයේ දකින්න පුළුවන් හේතුවර ඵලයේ දකින්න බෑ කිව්ව කතාවයි හොයන්න ඕනේ ඊළඟට හේතුවර ඵලයේ දකින්න බෑ කිව්වේ කවුද කියලා ඇහැට නම් දකින්න බෑ ප්‍රඥාවෙන් දකින්න ඕනේ ක්‍රමයට ඒකට තමයි පරිත්‍යාග උපාධර්මයේ දේශනා කරලා තියෙන්නේ හේතුඵල ක්‍රමවේදී ඔහම ටිකෙන් ටික දකින්න පටන් ගත්තාම Tamanට හොඳ හැකියාවක් ලැබෙනවා මේ පටිච්චසමුපාදී පිළිබඳව. මේ පටිච්චසමුපාදී වෙන කෝවිද නුවණ කියලා එකක් තියෙනවා. ඒකෙන් දකින්න පුළුවන් වෙනවා බොහොම ලේසියට නැඹුරු වෙලා හොඳට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. අන්නේ තරමින් ඒක සකස් වෙලා ඉන්න ඕනේ. සකස් වෙලා ඇවිදිලා ඒ මාවට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පටිච්චසමුප්පාදයේ දකින්න පුළුවන් වුණාම ඔහුට මේ දහම් පේන්න පටන් ගන්නවා කියන. ඉතින් දකින්න ඕනේ ඔය ක්‍රමයට පටිච්චසමුප්පාදයෙන් හේතුඵල න්‍යායක් එන හැටි සකස් වෙන හැටි දකින්න. ඉතින් ඕක පටලවා ගන්නවා චිත්තක්ෂණයක පටිච්චසමුප්පාදයේ පටලවන්න ගියෝ සමහර වැඩි දැනුවටපත් වෙච්ච උගතුන් ටිකක් පොත්පත් බලලා වැඩි වුණාට පස්සේ පටිච්චසමුප්පාදේ ගැන ටිකක් දැනගන්න ගියාට පස්සේ පටලවා ගන්නවා දෙකේකට. පරමාර්ථ පටිච්චසමුප්පාදයයි සම්මත පටිච්චසමුප්පාදයයි දෙකේකට පටලවා ගත්තාම එකක්වත් තේරෙන්නේ නැතු වෙනවා. චිත්තක්ෂණේ පටිච්චසමුප්පාදේ බලන්න දුන්නේ අපිට නෙමෙයි. හැබැයි බුදුරජාන් වහන්සේගේ අසීමිත අනාවරණ ඥානෙ මුල් කරගෙන විවිධ පුද්ගලයන් මෙල්ල කරන්න අවශ්‍ය වුණා මේ ධම්ම අවබෝධය ලබා දෙන්න. මේ හිත පිළිබඳව විවිධාකාරයේ මතධාරීන් ඉන්නවා ලෝකේ. කවදත් ඉන්නවා, අදත් ඉන්නවා, එදත් හිටියා. ඒ මතධාරීන් විවිධ මත ගොඩනගාගෙන හිත පිළිබඳව විවිධ අදහස්
ලෝකෙට දෙනවා. ලෝකෙට විවිධ අවිද්‍යාවේ පාඩම් උගන්වනවා. මෙන්න මේවා උගන්වලා හිටම මහා ආචාර්යවරුලා හිටපුවාම ඒගොල්ලෝ කැමති නැහැ. හිත ගැන කතා කරන සාමාන්‍ය කෙනෙක්ගේ විස්තරයකට. උඹලට වඩා අපි හිත ගැන දන්නවා කියන තැනක ඉන්නවා. අන්නේපදු මාන්නක්කාර මොළවල පුහු මාන්නේ දුරු කරලා ඒ අවිද්‍යාවේ පුහු මතේ දුරු කරන්න තමයි බුදුරජාන් වහන්සේ ගැඹුරු දහම් දීලා තියෙන්නේ. ওই විදිහට දකින්න චිත්තක්ෂණේ දකින්න. චිත්තක්ෂණේ දැක් ගන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අන්තිමට සර්වඥ ගෝචරතත් එතින් දෙනකන් යනවා. අන්නාවරණ ඥාණින් එතින් දෙනකන් පේන අවසානට යනකම් අවසානී චිත්ත ඒ චිත්තක්ෂණේක 16 ආකාරයක චක්‍ර කරගෙන පරිත්‍යාසමපාදයක් විග්‍රහ කරලා තියෙනවා. ඒක හරිය ගැඹුරු එකක්. ඒක අපිට දැනගන්න පුළුවන් එකක් දකින්න අත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් බුදුරන් වහන්සේගෙහි විශ්වාසය තියෙනු මේ න්‍යාය ධර්මයක් තියෙන බව පැහැදිලිව පේනවා බලනකොට. ඒ න්‍යාය ධර්මය හරිය ගැඹුරුයි. එතකොට දකින්නවා බුදු පියාණන් වහන්සේගේ අනන්ත ඥානයේ කොච්චර විහිදිලා තියෙනවද. මේ ලෝකේ කවුරුවත් ඉන්නවද හිත පිළිබඳව එහෙම ඥානයක් දකින් විහිදුවලා දකින්න. ඒලා බුද්ධඥානය කෙරෙහි බුදුන් කෙරෙහි ප්‍රසාදය පහළ වෙනවා. මෙන්න මේකට හේතු වෙන්නා වූ ක්‍රමවේදයක් තියෙනවා. චිත්තක්ෂණයක් කියන උපාද තితి බංග කියන මේ චිත්තක්ෂණයක් මේක අති සූක්ෂම මොහොතක්. අපිට හිතන්න පුළුවන් මොහොතක් නෙමෙයි. ඔන්න වගේ ඊටාම සුළු මොහොතක් තුල පටිච්ච සමුප්පාද චක්‍ර හතරක් ගොඩනැගිලා පූර්ණ වෙච්ච පටිච්ච සමුප්පාද චක්‍රයක් ගොඩනැගිනවා. ඒ ගොඩනැගෙන චක්‍රයේ එකින් එකට සම්බන්ධයි. සම්පයුත්ත කිව්වේ ඒකයි. අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යා සම්පයුත්ත සංඛාරපත්‍ය විඥාන සංඛාර සම්පයුත්තන් එහෙමයි දෙන්නේ. සමගයේ දෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය අපි අවිද්‍යා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය අපි සංඛාර මේ ආදි වශයෙන් එකින් එකට අන්‍යෝන්‍ය සම්බන්ධයි. අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යා හේතුක සංඛාරපත්‍ය විඥාන සංඛාර හේතුකම් මේතර හේතු සම්බන්ධයි. අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන ආදි වශයෙන් ප්‍රත්‍ය සම්බන්ධයි. මෙන්න මෙහෙම හරිය ගැඹුරු කොටසක් ඒක. ඒ හට ගන්නා වූ සතරාකාරීක පරිත්‍යාසමුපාද චක්‍ර හතර අවස්ථාවකදී ප්‍රගුණ වෙලා චිත්තක්ෂණේ පූර්ණේට පරිත්‍යාසමුපාද චක්‍රය පූර්ණ වෙන්නේ කියලා විග්‍රහයක් තියෙනවා. ඉතින් 16 අවස්ථාවක් තියෙනවා. අන්න එහෙම දෙයක් ඒක හරි ගැඹුරු තැනක්. එක එක චිත්තක්ෂණ ඇතුළ ඔය විදිහට ජාසය ආකාරයක පරිත්‍යාසමුපාද ක්‍රියාත්මක වෙලා ඉවරයි. තත්පරයක් නැත්නම් අසුරු සැලක් කෝටි ලක්ෂයේ බෙදුව පංගුවකදී. මේක හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ශ්‍රාවක ගෝචර දහමක් නෙමෙයි. මේ බුදුරජාන් වහන්සේ හිත පිළිබඳව නිත්‍යයට අන්තිම කෙරවලට දැක්ක හිතක ස්වභාවය දැනගත්ත හැටිමි. හිත කිනක ගොඩනැගෙන ආකාරය සකස් වෙන ආකාරය. එවන්ද චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් ගොඩනැගෙන හැටි. ඒ චිත්ත වීතියක් ගානේ මනෝද්වාර චිත්ත වීති තුනක් ගොඩනැගිලා එන හැටි. මේ ආදී වශයෙන් විශාල විග්‍රහයක් තියෙන මේ පිළිබඳව. ඒ තියෙන්නේ නිවන් දකින්ද අවස්ථාවේ නිවන් දකින්ද ඒක දැනගන්න ඕන කියලා නෙමෙයි. ඔන්නේ මහා පඬිත වෙලා හිටපු හිත ගැන හිතපු අයට හිතේ ස්වභාවය අපි දන්නේ මොකද්ද? බුදුරන් වහන්සේහි දන්න හිතේ ස්වභාවයට සංසන්දනය කරලා බලලා ගියාම අපි ඉන්නේ මොනතරම් මෝඩ මුලා තැනකද කියලා හිතන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඉස්සරහා පිරිසකට. ඒ පිරිසේ දෘෂ්ටියෙන් ගලවා ගන්නයි ඒ විග්‍රහය තියෙන්නේ. අපිට දීලා තියෙන්නේ ඔන්න ඔය කියන ස්කන්ධ පරිත්‍යාසමපාදි ස්කන්ධ බලන පරිත්‍යාසමපාදි ක්ෂණ බලන එක නෙවෙයි. ඒක තමයි උපනිශ්‍රී ක්‍රාසයෙන් පෙන්වුවේ. ඒ උපනිශ්‍රී පරිත්‍යාසමපාදී ජාතිපත්‍ය අර විදිහට මේ ජාති උපනිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස සම්භවන්ති කියන තැන. ඉන් ජරා මරණ පත්‍ය දුක්ඛෝ දුක්ඛ පත්‍ය ප්‍රථා මේ සද්ධා ආයිසරය ශ්‍රද්ධාවට පටන් ගන්න තැන පටන් ආයි යන පරිත්‍යාසමපාදීන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රත්‍ය වෙන හැටි. එහෙම ගැඹුරු පැත්තක් ඒ තියෙන්නේ. අදින් අපිට නිවන් දකින්න දුන්න බලන්න දුන්න ක්‍රමයේ ඒක. ඒවා එකක් නැහැ විග්‍රහ කරන්න ගිය විශාල විග්‍රහයක්. ඉන්න අපි දකින්න ඕනේ ශ්‍රද්ධාවෙන් පටන් ගෙන ඉවරලා හිටන් ඒ හිත සකස් වෙලා අනිසරේ සම්මාදිට්ඨිය පහළ වෙන හැටි සම්මාදිට්ඨිය උපනිසයෙන් සම්මා සංකප්ප උපනිසයෙන් සම්මා වාචා මේ විදිහට ඇදිලා මුළු ඔක්කොම නිවනට එනකම් සම්පූර්ණ වෙන හැටි. හේතුඵල සහිතවම තමයි නිවන් දකින්නේ. පරිත්‍යාසම්පන්න ක්‍රමවේදයක් තියෙනවා නිවන් දකින්නත්. ලෝකෙ හැදෙන්න එකක් තියෙනවා දුක ගොඩ නැගෙන හැටි. දුකෙන් මිදෙන හැටියට ක්‍රමයක් තියෙනවා ඒකත් දකින්න ඕනේ අන්න ඒක වඩන්න ඕනේ ඒක ඉතින් ඔය පතන වශයෙන් දැනගන්න අවශ්‍ය නැහැ මේ කියන ධර්ම මාර්ගය අනුගමනය කරනකොට ඔය අනිත්‍ය දුක්ඛ අනත් වශයෙන් බලලා ක්‍රමයේ දැනගත්තාම ඔය කියන පරිච්ඡ සමපාද චක්‍ර තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ පද වශයෙන් දැනගෙන හිටියත් නැතත් ඉතින් හරි ගැඹුරුයි ඔය විදිහට තේරුම් අරගන්න ඕනේ